ප්‍රශ්නාංක 8 ගරු කින්ස් නෙල්සන් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියකින් ඇසීමට. ගරු මන්ත්‍රීතුමා නෑ. ප්‍රශ්නාංක 9 ගරු චාමර සම්පත් දසනායක මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පාස්කම් අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි මම උත්තර දෙන සූදානම්. මට පොඩි අවසරයක් දෙන්න ප්‍රථමයෙන්ම අපේ අමාත්‍යංශයට අදාළව අපි ජාත්‍යන්තර මට්ටමින් ලැබුණු ඇගීමක් සම්මානයක් පිළිබඳ සතුටු ප්‍රකාශ කරන පාර්ලිමේන්තුවේදී පහුගිය දවසේ ජපානයේ ඔසාකා නුවරදී ලෝක ප්‍රදර්ශනයක් ලෝක වෙන්දේශයක් පැවතුනත් ඒ කර්මාන්තය සම්බන්ධයෙන් මෙතුමා අහලා තියෙනත් ඒ කර්මාන්තය සම්බන්ධයෙන් එහිදී අපේ විශේෂ රන් සම්මානයක් අපි ලැබුවා ගිනස් වාර්තාවට අපි එකතු වුණා. විශේෂ සබරගමු කලාපයේ රන් ජයග්‍රාහකයා හැටියට නව විතාන කන්ද තේ කර්මාන් ශාලාව ලෝකේ බ්ලැක් ටී කළු තේ කිලෝ එකක් වැඩිම මිලට මේ වෙනකොට ලෝකේ අලවි වුණේ මේ නවිතාන කන්ද තේ කර්මාන් ශාලාවේ තේ කිලෝ එක ඩොලර් 860ක් ලංකා මුදලින් ගත්තොත් ₹255,000ක් අපි ලැබුවා. ඒක අපේ තේ කර්මාන්තයේ උන්නතියට අනාගතයට බොහෝ වටිනා අවස්ථාවක් ඇට අපි සලකනවා. ඉතින් ඒ වෙනුවෙන් කැපවුණු ඇපවුණු ඒ නවිතාන කන්ද තේ කර්මාන් ශාලාවේ කළමනාකාරීත්වයට අපේ ස්තුතිය සාපේ සතුට මේ අවස්ථාවේ පිරිනමනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් කොළඹ තේවරණ සංගමයත් තමයි මේකට මූලික වුණේ. ඔවුන්ටත් අපේ ස්තුතිය මේ මොහොතේ පිරිනමනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ පළවෙනි එක මේ වෙනකොට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින තේ කර්මාන්තාලා සංඛ්‍යාව 567යි. බදුල දිස්ත්‍රික්කයේ ගත්තොත් 62ක් ලියාපදිංචි වෙලා තියෙනවා. එයින් දැනට ක්‍රියාකාරී තත්ත්වයේ 57ක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තාලා 2ක් ලියාපදිංචි. ඒකෙන් දැනට 1ක් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ 116යි. ඒකේ 101ක් ක්‍රියාකාරීත්වයේ තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන 1 කර්මාන්තාලාවයි. ඒක දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කළුතර දිස්ත්‍රික්කයේ කර්මාන්තාලා 34යි. ඒකෙන් 29ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා. මහනුවර දිස්ත්‍රික්කයේ කර්මාන්තාලා 88යි. ඒකෙන් තේ කර්මාන්තාලා 73ක් මේ වෙනකොට ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ කර්මාන්තාලා 24යි. ඒකෙන් 18ක් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. මාතල දිස්ත්‍රික්කයේ කර්මාන්තාලා 6යි. කර්මාන්තාලා 6ම මේ වෙනකොට ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ කර්මාන්තාලා 96යි. 96න් 79ක් මේ වෙනකොට හොඳින් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ කර්මාන්තාලා නැහැ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කර්මාන්තාලා 129යි. ඒකෙන් 116ක් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කර්මාන්තාලා 104යි. ඒකෙන් 86ක් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. ඒ අනුව ගරු කතානායකතුමනි ලංකාවේ දිස්ත්‍රික්ක 11ක ලියාපදිංචි තේ කර්මාන්තාලා සංඛ්‍යාව 662යි. ඒකෙන් මේ වෙනකොට 567ක් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ දෙවෙනි කොටසට ඔව්. තුන්වෙනි කොටසට එය අසත්‍ය ප්‍රකාශයකි. ඔබතුමා අහලා තිබුණේ අපේ කුඩා තේවස් සංගධිකාරිය සභාපතිතුමා පසුගිය මාස කිහිපයකට පෙර ලංකාවේ තේ කර්මාන්තශාලා 225ක් මේ වෙනකොට වැසී ගොස් තිබෙනවා කියලා අපේ කාලය තුල කිව්වා. ඒක අසත්‍ය ප්‍රකාශයක්. එතුමා පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා මේක නිවැරදි කරා. ඔහු අතින් සිදුවෙච්ච වැරද්දක් කියලා. ඒ අනුව මෙම වර්ෂයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් වසා දමා ඇති කම්මල් සංඛ්‍යාව 6යි. ඒ කියන්නේ 2025 වසා දමපු කර්මාන්තශාලා සංඛ්‍යාව 6යි. හැබැයි මම සන්තෝෂෙන් කියන්න ඕනි 6ක් වැහෙනකොට මේ අවුරුද්දේ අපි වහලා දාලා තිබුණු පහුගිය කාලේ වහලා දාලා තිබුණු කර්මාන්තශාලා 16ක් විවෘත කරලා තියෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නට උත්තරයක් ඇටියෙට. රත්නපුරේ කර්මාන්තශාලා එකක් අපි මේ අවුරුද්දේ විවෘත කරා. ග්‍රීන් මවුන්ට් කර්මාන්තශාලාව ගාල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා 2ක් විවෘත කර මේ අවුරුද්දේ. රත්කන්දහා පිඹුරුගල කියන කර්මාන්තශාලා. මාතර දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා 6ක් මේ අවුරුද්දේ අපි විවෘත කරා. පහුගිය කාලේ වහලා දාලා තිබුණු වුඩ්ඩන් කර්මාන්තශාලාව, සුදුගායන කර්මාන්තශාලාව, නිව් ගාමිණි කර්මාන්තශාලාව, තම්මන්නාව කර්මාන්තශාලාව, ත්‍රී ටයිම්ස් කර්මාන්තශාලාව, දන්ලන්ද කර්මාන්තශාලාව විවෘත කරනු ලැබුවා. ඒ වගේම ගම්පොළ මේ අවුරුද්ද ඇතුළත අපි කර්මාන්තශාලා වහපුවා 6ක් විවෘත කරනු ලැබුවා. නිව් පර්ත්ලන්ඩ් කර්මාන්තශාලාව, මුරුතලාව කර්මාන්තශාලාව, පුස්තැන්න කර්මාන්තශාලාව, පුපුරැස්ස කර්මාන්තශාලාව, ගොඩපොළ කර්මාන්තශාලාව, පන්සල් තැන්න කර්මාන්තශාලාව මේ අවුරුද්දේ වහපුවා විවෘත කරා. බදුරලියේ අපි නිල්ගහයන කර්මාන්තශාලාව විවෘත කරා. ඒ වගේම ගරු කතානායකතුමනි කර්මාන්තශාලා වැසී යාම සම්බන්ධයෙන් මෙතුමා අහපු ප්‍රශ්නෙට තව පැහැදිලි කිරීමක් ඇටියට මම මේ කියන්නේ 2018 අවුරුද්දේ දෙදස් දහට අවුරුද්දේ කර්මාන්ශලා දහතුනක් පැහිලතියෙනවා. දෙදස් දහට අවුරුද්දේ කර්මාන්ශලා දාහතක් පැහිලතියෙනවා. දෙදස් විස්ස අවුරුද්දේ කර්මාන්ශලා විස්සක් පැහිලතියෙනවා. දෙදස් විසි දෙකේ කර්මාන්ශලා දාහතරක් පැහිලතියෙනවා. දෙදස් විසිතුනේ කර්මාන්ශලා දහනමයක් පැහිලතියෙනවා. දෙදස් විසි හත්තරේ ගිය අවුරුද්දේ කර්මාන්ශලා දාහතක් පැහිලතියෙනවා. අපි මේ අවුරුද්දේ මේ වෙනකොට කර්මාන්ශලා හයක් වැහෙනකොට 16ක් වහපුවා විවෘත කරලා තියෙනවා. එතකොට ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ හතරවෙනි කොටස. ඔව්, තේ කර්මාන්තයේ අනාගතයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් තේ කර්මාන්ශාලා සහ අනෙකුත් තේ කර්මාන්තයේ නියැලෙන පාර්ශවකරුවන් සඳහා තේ කර්මාන්තයේ තිරසාර පැවැත්ම සහ නිෂ්පාදන ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. ටිකක් ලොකු ඇමුණුමක් තියෙනවා, මම ඒක ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ එන්න, මේ ප්‍රශ්නේ අහන්න හේතුව මීට මේ ප්‍රශ්නේ ඇවිල්ලා දැන් මාස 6ක් වෙනවා. මාස 6යි බාර දීලා මේ ප්‍රශ්නේ අහන්න පළවෙනි හේතුව තමයි මේ තේ හිටපු සභාපති මාධ්‍ය නිවේදනයක් කියලා කිව්වා 225ක් අවුරුද්ද තුල වැහුණා කියලා. මම තමයි මේ පාර්ලිමේන්තුවේදී අහුවේ මේක අදාහ ගන්න බෑ. මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් අවුරුද්දයි 225ක් තේ කර්මාන්ශාලාවල් එක අවුරුද්ද තුල ඇවිල්ලා සභාපති කිව්වේ. ඒ සභාපති කියපු හින්දා තමයි අපි මේ ප්‍රශ්නේ ඇහුවේ. මේ එකපාරම 225ක් කොහොමද වැහුනේ කියලා මේකත් අදාහ ගන්න. මේ සභාපති නැවත අපි පාර්ලිමේන්තුවේදී කිව්වට පස්සේ නැවත රාය මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේක නිවැරදි කරගත්තා. ඒක තමයි මේ පළවෙනි ප්‍රශ්නේ. ඊළඟ එක ඇමතුමා කිව්වා මොකද්ද නොබෙල් ටෑග් ගත්තද මොකද්ද හම්බුණා කියලා. මොකද්ද නොබෙල් ටෑග් නෙමෙයි, ඕගොල්ලෝගේ ඇමති කෙනෙක් කිව්වේ නේද? මං හිතන්නේ අපි නෙමෙයි මේවා වරද්දන්නේ. සභාපති වැරද්දුවා එක අවුරුද්දේ තේ කර්මාන්ශාලා 225ක් වව්ව කියලා, ඒක නිවැරදි කරා. ඇමතිවරයා ගිහිල්ලා නොබෙල් ටෑග් හම්බුණා කියලා ජපානයේ, අර කථානායකතුමාට නම් හිටපු කථානායකතුමාගේ ලිපිය තාම හම්බෙලා නැහැ ජපානයේ. ඒක හොයනවා තාම කථානායකතුමා. ඒ හිටපු කථානායකතුමා මේ ඊළඟට ඇමති කෙනෙක් වරද්දලා කිව්වා මේ තේ වලින් නොබෙල් ටෑග් හම්බුණා කියලා. ඒ ඇමතිතුමා කර්මාන්ත ඇමති, මෙතුමා වැවිලි කර්මාන්ත ඇමති. එක්කෝ මේ ඇමතිතුමාට මේ උත්තරේ දෙන්න ඕන. මැදින් පැනලා කියලා ඉවරලා ඒකත් කෙලව ගත්තා. ඒ හින්දා තමයි අපි මේ ප්‍රශ්න අහන්නේ. මේවා වරද්ද ගන්න එපා කියන්නේ. හරි, මගේ අතුරු ප්‍රශ්නේ තමයි පළවෙනි අතුරු ප්‍රශ්නේ මං ඇහුවේ තේ කර්මාන්තලා දැනට දැන් අපි තේ කර්මාන්ශාලාට එක ගියක් අරගෙන යනවනේ. දැනට මම මේ ඇමතුමාගෙන් අහනවා හෙට බණ්ඩාරවෙල ඔප්පු වගේක් දෙනවා කියලා තිනවා වැවිලි ක්ෂේත්‍රයේ ජීවත් වෙන ජනතාවට. ඒක බොහොම හොඳයි, අපි සතුටු වෙනවා. ඕගොල්ලෝ ඒ 5000ද 3000ද ඔප්පු දෙනවා කියලා තිනවා. ඒකට අපි සතුටු වෙනවා. මගේ ඊළඟ අතුරු ප්‍රශ්නේ තමයි දැන් මේ වැවිලි කර්මාන්ශාලාත් එක්ක කතා කරනකොට ඇමතුමා හැම ආණ්ඩුවකින්ම වතුකරේ ජීවත් වෙන ජනතාව පඩි වැඩිවීමක් ඉල්ලුවා. තාම මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දයි දැන්, ඔබතුමා වැඩ බාරගෙනත් මාස 11යි. තව වෙනතුරු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. ඒ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම ගැන ඔබතුමා මොකද්ද කියන්නේ? මේ අවුරුද්දේ හරි වතු කම්කරුව ජනතාව විශාල ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා මේ වැටුප් වැඩිවීම සම්බන්ධව. අනේ ඒකට පොඩි උත්තරයක් දෙන්න කියලා මගේ පළවෙනි අතුරු ප්‍රශ්න.
හොඳයි ගරු කථානායකතුමනි, අතුරු ප්‍රශ්න ඇතුලේ හතුරු ප්‍රශ්නක් තියෙනවා. මේකේ දෙකම වර්ගේ තියෙනවා. එහෙනම් ඒවට මම පැහැදිලි කරන්න සූදානම්. එකක් මෙතුමා කිව්වා වගේ තේ කර්මාන්තයේ කර්මාන්ශාලා සම්බන්ධයෙන් අපේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සභාපතිතුමා පැහැදිලි කිරීමක් කළා. ඒ පැහැදිලි කිරීමේදී එතුමාගේ අතින් කියවුණු වැරැද්දක් තිබ්බා. ඒක එතුමා ඊට පහුවෙන්ද ඒක මාධ්‍ය සාකච්ඡාවක් තියලා නිවැරදි කළා. එතකොට හරි විදිහට නම් මේ ප්‍රශ්නේ දාන්න ඕනේ නැහැ නේ නිවැරදි කරාට පස්සේ. නමුත් ප්‍රශ්නේ දැම්මා. ඒක ඔබතුමාගේ අයිතිය. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම දැන් මෙතන අපි පැහැදිලි කරා තේ කර්මාන්තයේ සම්බන්ධයෙන් අපේ රටේ කර්මාන්තකරුවෙක් ගිනස් වාර්තාවක් ලැබුවා. ඒක මම හිතනවා විපක්ෂයට සතුටට කාරණයක් විය යුතුයි කියලා. ඔබතුමාලා ඇගීමට ලක් කළ යුතුයි කියලා. ඒවට වචනයක් කිව යුතුයි කියලා. මොකද අපේ රටේ විදේශ විනිමය ලැබෙන විශාල ශේෂ්ත්‍රයක් තේ ශේෂ්ත්‍රය. ඒක ලෝකයේ ඇගීමට ලක් වීම අපි කාටවත් සතුටට කාරණයක්. ඉතින් ඒකයි තමයි මම හිතන්නේ ප්‍රකාශයට පත් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නොවන එක තමයි එක පැත්තකින් කාරණේ. කොහොම නමුත් දැන් ඔබතුමා එකක් දැන් කර්මාන්තශාලා ගැන අහන්න නිසා ඉතින් අපේ රටේ කර්මාන්ත ශාලා වැහෙන හේතු තියෙනවා. මම දන්නවා මෙතන තේ කර්මාන්ත සම්බන්ධයෙන් හොඳට දන්න ඇමතිවරු මේ හිටපු ඇමතිවරු ඉන්නවා. ඔබතුමාලා අපේ මනෝ ගණේෂ් මන්ත්‍රීතුමාලා මේ ශේෂ්ත්‍රය දන්නවා. ඉතින් හොඳට දන්න කාරණා. දැන් අපිට පෙරහිදත් අපේ කර්මාන්ත ශාලාවක් මස් කෙලියේ ගිනි ගත්තා. උඳුනේ ඇති වෙච්ච දෝෂයක් නිසා මස් කෙලියේ ලක්ෂපාන කර්මාන්ත ශාලාව ගිනි ගත්තා. ඉතින් ඒ වගේ වැහෙනවා. සමහර ඒවා කලමනා කරන දෝෂ සහිතව වැහෙනවා. දැන් ඊයේ පෙරහිදා දැන් මේ උද්ඝෝෂණයක ගියා අපේ හපුතලේ නගරේ කහගල්ල කර්මාන්ත ශාලාව වැසී යනවා කියලා. දැන් අද උදේත් මම ඒ කර්මාන්ත ශාලාවේ ෆැක්ටරි මැනේජර් එක්ක සාකච්ඡා කරා. ඉතින් ඒකට අවශ්‍ය මේ ඒක ඇත්තටම අමරන්නේ අමුතේ දළු නෙවෙයි, කසල තේ අමරන තනක්. ඉතින් ඒ කට්ටියට අවශ්‍ය ප්‍රමාණي නෑ. කම්කරුවන් හිඟයක් තියෙනවා. 155ක් ඉන්න ඕන තැන 20යි ඉන්නේ. ඉතින් ගෙනියන්න බෑ. ඒවා ඉතින් බේරන්න ඕනේ. නමුත් අපි මේ රටේ කර්මාන්තය ආරක්ෂා කරන කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමාගේ අර අතුරු ප්‍රශ්නේ, සැබෑ අතුරු ප්‍රශ්නෙට මම මේ උත්තරේ දෙන්නේ. ඔබතුමා ඇහුවා මේ වතුකරේ ඉන්න ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට උත්තර දෙන සම්බන්ධයෙන්. ඔව්, අපි ඔබතුමාටත් ආරාධනා කරලා තියෙනවා, මනෝ ගණේෂ් මන්ත්‍රීතුමාටත් ආරාධනා කරලා තියෙනවා, ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ එන 12 වෙනිදා අබණ්ඩාරවල මහජන ක්‍රීඩාංගණයේදී මේ රටේ වැවිලි ශේෂ්ත්‍රයේ අපේ විශේෂම ලයිම් කාමරවල ඉන්න මලේගම් ප්‍රජාව වෙනුවෙන් අපි නිවාස 2556ක් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා හිමිකම් පත්‍රය. විශේෂම ස්තුතිවන්ත වෙනවා මම මේ මොහොතේ ඉන්දියාවට. ඉන්දියානු ආධාරයේ යටතේ තමයි ලබා දෙන්නේ. ඔප්පුව ලබා දෙන්නේ එදාම නෙවෙයි, ඔප්පු ලබා දෙනවා අපි සංකේතවත් වශයෙන් කීප දෙනෙකුට. 237ක් ඔප්පු ලෑස්ති කරලා තියෙනවා. එයින් අපි පිරිසකට අපි ඔප්පු ලබා දෙනවා. ඒ වගේම මේ නිවාස කියන එක මම පැහැදිලි කරන්න ඕනකම තියෙනවා. 2056කට නිවාස ලබා දෙනවා. ඉන්දියානු රජයයි ලංකා රජයයි දෙකම ඒකාබද්ධ වෙලා ඒ සඳහා එක නිවාසයක් හදන්න ගරු කථානායකතුමනි ලක්ෂ 32ක් අපි වැය කරනවා. ලක්ෂ 32ක් පාරවල් ටික හදලා, වතුර ටික දීලා, විදුලිය දීලා, යටිතල පහසුකම් හදලා අපි හදලා දෙනවා. අවුරුදු 200ක් පිරුණා 2023ට මලේගම් ප්‍රජාව මේ රටට ඇවිල්ලා වසර 200ක් පිරුණත් හිටපු අධිරාජ්‍යවාදීන්ටත් ඔබේ ආණ්ඩුවලටත් මේක සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපිට වුණත් අපි හිතනවා දවසෙන් දෙකෙන් විසඳන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒක අපි ක්‍රමානුකූලව විසඳන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව නිවාස 2056ක් සකස් වෙනවා. purchase 10ක ඉඩමක් ලැබෙනවා. purchase 10ක අපි ඉඩමක් ලබා දෙනවා.
ගෞරව අමචරවර්ගලේ.
purchase 10ක
අමචර. honorable minister. ගෞරව අමචරවර්ගලේ ஒரு விஷயம். நீங்க வந்து நாளைக்கு நீங்க வந்து 12 මම
අරිනවා. මේ කතාවේ මේක ප්‍රශ්නයක්. කතාවක් කරන්න මෙන්නම අවස්ථාව දෙන්න.
ගෞරව අමචරවර්ගලේ நீங்க வந்து நீங்க வந்து நேத்து சொல்லி நீங்க நீங்க வந்து சொல்லிருக்கீங்க 12ஆம் தேதி நீங்க 2056 வீடுகள் வழங்குவீங்கன்னு. நீங்க வீடுகள் வழங்கல, சர்டிபிகேட்
வழங்குறீங்க.
நீங்க எடுத்து ஒரு வருஷம்
மந்திரிதுமா கரு அமாத்திதுமா
හොඳයි. ගරු කථානායකතුමනි, මං කියන්නේ කලබල වෙන දෙයක් නැහැ. කොහමටත් දැන් නිවාස හිමිකම් පත්‍රය ලබා දෙනවා කියලා අපි කියලා තියෙනවා. නැත්තම් මේ බණ්ඩාරට ගිහලා 2056කට මේ ගෙවල් දෙන්න බෑනේ මෙහෙම. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. දෙන්නේ නිවාස හිමිකම් පත්‍රය. එතකොට ඔප්පු දෙනවා. ඔප්පු එදාට දැන් අපි නිවාස 2056කට හිමිකම දෙනවා. ඒ නිවාස 2056 හදලා අවසන් වෙලේ කට්ටියට දෙනකොට එදාම ඔප්පුවක් දෙනවා. කඩදාසියක් නෙවෙයි. එතුමා ඊයේත් අපේ ජීවන මන්ත්‍රීතුමා පෙන්වුවා මෙන්න මේ වගේ කඩදාසියක් දෙන්න කියලා. ඔප්පුවක් දෙනවා කියලා කඩදාසියක් දීලා හරියන්නේ නැහෙනේ. ජනතාවට අයිතිවාසිකමක් කියන්න අදාළ ඔප්පුව ලබා දෙන්න ජනාධිපතිතුමා ඇතුළු අපි කටයුතු කරලා තියෙනවා. ඒකට අපි ඉදිරියේ කටයුතු කරනවා.
අර ගායන්ත කර්ණාන්තුමා
කටයුතු කරනවා.
ඔබතුමා පොයින්ට් එක මොකද්ද?
ඇමතුමා. මනෝ. මේ ඇමතුමා. ඇමතුමා. මනෝ.
ගරු මන්ත ගරු ගායන්ත මන්ත්‍රීතුමා
දැක්කේ දීලා දින පොඩයි. ඇමතුමා, යහපාලන ආණ්ඩුව කාලේ අපි පර්චේස් ගන්නට සින්නක්කර ඔප්පුවක් දුන්න අපේ කාර්යාලේ.
ගරු ඔයක පොඩි පොඩි මේ ගරු ගායන්ත මන්ත්‍රීතුමා
සින්නක්කර ඔප්පුව දුන්නේ වතුකම් කරුවන්ට.
උත්තරේ දෙන්න. මම කිව්වේ ඊයේ ජීවන මන්ත්‍රීතුමා මෙතන පැහැදිලි කරා කඩදාසියක් මේක නම් දෙන්න එපා කියලා. ඉතින් මම අද පැහැදිලි කරනවා කඩදාසියක් දෙන්නේ නැහැ. ඒ ජනතාවටත් අපි දන්නවා වසර 200ක් පිරීම නිමිත්තෙන් හැටන්වලදී ඓතිහාසික ප්‍රකාශයක් සිද්ධ කරා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කිල්ල හැටන්වලදී
අමාත්‍යතුමා පිළිතුර කැටි කරන්න
ඕ මේ තුමලා අහන ප්‍රශ්නෙට දැන් ඔබතුමා දුන්නම අවස්ථාව මම ඒකට උත්තර දෙන්න ඕනේ හරි එතකොට ඒකදී අපි පොරොන්දු වුණා ඔවුන්ට ඊඩමක හිමිකම දෙනවා කියලා නිවසක හිමිකම දෙනවා කියලා ඒක දෙනවා ඒක දෙනවා ඔව්
ඔබතුමාගේ ඔබ ගරු ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන් ගරු චාමරම්පත
උත්තරේ නැහැනේ
நல்லாட்சி அரசாங்கத்துல ரெண்டாயிரத்தி சொச்ச வீடுகள் கட்டப்பட்டுச்சு நான் அமைச்சரா இருந்த ஒரு வருஷம்
போயிட்டு போட்டேன் கரு மந்திரி மொபத்துமா தேவன்
பிரச்சனையான உத்தரவே
ගරු ගරු අමාත්‍යතුමා මේ
අයි අයි මේවා මේ පඩි වැඩි වීම සම්බන්ධව වැඩි කරනවාද කියලා අහුවම්
ගරු ගරු අමාත්‍යතුමා මේ පිළිතුර පැහැදිලි කරන්න
හොඳයි පැහැදිලි කරගෙන එනකොට මේ මැදින් පණින්නේ හරි දැන් ඔක්කොම කලබල වෙලා තියෙන්නේ දැන් මෙහෙම ඔය නෑ 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 මෙතන මනෝ මන්ත්‍රීතුමා මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේ කාට්ටි කවුරුත් කැමති මේකට උප්පැන්නේ දෙන්න දී ගන්න එක දී ගන්න අපි ගෙවල් ටික හදනවා දැන් මම ඔබතුමාගේ අර ප්‍රශ්නාවලියේ ප්‍රශ්නාවලියේ ගොඩක් තිබ්බනේ ඒකයි මේ ඇමතුමා මේ ඔක්කොටම දීගෙන දීගෙන යන්නේ උත්තර. ඉතින් කටානායකතුමාත් ඉඳ දෙනවා ඔබතුමාට ගොඩක් අහන්න. ඉතින් අපිත් ඒකට උත්තර දෙනවා. දැන් ඔබතුමා ඇහුවේ වතු කම්කරුවක වැටු ප්‍රශ්නේ නේද? ජනාධිපතිතුමා ආසනයට ඇවිල්ලා අයවැය ලේකන ඉදිරිපත් කරනකොට රාජ්‍ය සේවකගේ වැටුප ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මූලික වැටුප ඉහළින්ම වැඩි කළා දුන්නා. ඒක රජයට කරන්න පුළුවන් එකක්. පෞද්ගලික අංශයේ වැටුප වැඩි කරන්න කර්මාන්ත කම්කරු අමාත්‍යතුමාගේ පැත්තෙන් සැලකුතු නීතියේ ඉඩක් තියෙනවා ඒක වැඩි කරලා දුන්නා. වතු කම්කරුවන්ගේ වැටුප ජනාධිපතිතුමා කිව්වා රුපියල් 1700 දක්වා වැඩි කරන්න අපි රජයක් හැටියට ප්‍රතිපත්තිමේ තීන්දුවක් කරන් තියෙනවා. ඒකට මැදිහත් වෙලා කටයුතු කරනවා කිව්වා. අන්නේ මැදිහත් වීම දැන් සිදුවෙමින් තියෙනවා. වතු හිමිකරුවන් සමග
මේ දෙන පිළිතුර සම්පූර්ණයෙන්ම වැරදි. මේක ඉන්දියාවෙන් එදා තිබ්බ ආණ්ඩුවෙන්
ඔබතුමා
ඉන්දියාවේ අගමැති එදා තිබ්බ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහට අපේ දිගම්බරම් මුයි මනෝගණේශා ඉන්නුම පරිදි 5000ක් දීලා ඒකේ මුදල් 2016 වර්ෂයේ තමලා දුන්නා.
ගරු චාමර සම්පත් මන්ත්‍රීතුමා ඔබතුමායි දෙවෙනි ප්‍රශ්නය.
මගේ දෙවෙනි අදරු ප්‍රශ්නේ මම දෙනවා තොන්නම නැමතුමාට.
ගරු ජීවන් තොන්නවන්ට ඔබතුමාට දෙවෙනි ප්‍රශ්නය අහන්න පුළුවන්.
ඔන්නම
கௌரவ அமைச்சர் அவர்களே நீங்க வந்து மறுபடியும் போய் சொல்லிட்டு இருக்கீங்க இந்த சபையில நீங்க இன்னும் வீடு கட்டல நான் கேக்குற கேள்வி
என்னன்னா
I'm asking a question honorable speaker please stop cutting my mic நான் கேக்குற ஒரே ஒரு கேள்வி என்னன்னா எத்தனை வீடுகள் இந்த ஒரு வருஷத்துல கட்டி இருக்கீங்க அதுக்கப்புறம் 237 ஒப்புகள் அது எப்ப தயார் செய்யப்பட்ட ஒப்புகள் சம்பள பிரச்சனை நீங்க சம்பளத்தை வளர்கிறீங்களா இல்லையா அதுக்கு பதில் சொல்லுங்க கேட்டா சொல்றீங்க பதில்
ප්‍රශ්නයක් විවාදයකට ව්‍යාජ හේතුවක් කරගත නොකත යුත්තේ 34-2 දැන් ගරු කතානායකතුමා මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් ඇහුවේ නමුත් දැන් මේ විවාදයකට
යනවා ගරු වාදී ගරු මන්ත්‍රීතුමා ඔබතුමාරි ගරු ජීවන් තොන්දමන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න
මට දෙන්න හරි ජීවන් මන්ත්‍රීතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ඇහුවා මම ඒක පැහැදිලි කරනවා දැන් ඔබතුමා කියන්නේ මේ නවරජයේ හැටියට අපි නිවාස හැදුවේ නැහැ කියලානේ ඔබතුමාට මම පැහැදිලි කරන්න කැමති ඉන්දියානු ආධාර යටතේ අපි නිවාස හදන එක දැන් ආරම්භ කරනවා තිබුණු සාකච්ඡා අනුව ගිහිල්ලා 2056 දැන් ආරම්භය ගන්නවා මේ වසරේනේ පටන් ගන්නවා ඊළඟට මේ රටේ ජනතාවගේ බදු මුදලෙන් භාණ්ඩාගාර මුදලෙන් මිලියන 1300ක් අපේ යටිතල පහසුකම් සඳහා ලැබිලා අපි ගෙවල් 456ක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ මම මතක් කරන්න කැමති චාමර මන්ත්‍රීතුමා දන්නවා 2023 නායකයා හල්දුමුල්ලේ කබරගල නායක ගියා ලයිමත්ම ගලෝගෙන ගියා. අන්තිමේට වහලා දාපු තේපැක්ටරියක පවුල් 50ක් පදිංචි කරා. ඒ පවුල් 50ට ගෙවල් හදන්න ඔබතුමාලා වසර දෙකක් කටයුතු කරේ නැහැ. හැබැයි මෙතන සමහරුගේ ගෙවල් ගිනි ගැහුවා හෝ ගිනි ගහගෙන ඒවට කෝටි ගණන් වන්දි ගත්තා. ඒ මිනිසුන්ගේ ඒවට වන්දි ගත්තා. ඒ මිනිසුන්ගේ හැදුවේ නැහැ. මෙයාලා වන්දි ගත්තා. අන්න ඒ ගෙවල් 50 මේ වෙනකොට වහලා ගහන මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. අපි ත්‍රිවිධ හමුදාවට ස්තුතිවන්ත වෙනවා. ගෙවල් 50ක් අපි කබරගල හදනවා. හමුදාව යොදවලා හදනවා. ඔව් අපි එකට කියලා සමදාන කරා හදනවා. ඒ නිසා ඒ වගේම මම මතක් කරන්න කැමතියි වතු කම්කරු වැටුපත් රුපියල් 1700ට ඒ මිනිස්සුගේ ජීවන තත්ත්වයට සරිලන ආදායමක් වෙන විදියට අනිවාර්යයෙන්ම ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව වැඩි කරනවා කියන එක මේ පාර්ලිමේන්තුවේදී මම මතක් කරන්න කැමතියි.
ප්‍රශ්න අංක 10 ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා මුදල් කම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු ගරු තොණ්ඩපන් මන්ත්‍රීතුමා ඔබතුමා වාඩි වෙන්න. ඔබතුමා දෙවන ප්‍රශ්න කරයි.
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක
පාර්ලිමේන්තුවේ තව කට්ටිය ඉන්නුනේ ඔයා විතරක්
නෙමෙයි. අයන්න රෝමන් ලක්කන් එක රජයේ ප්‍රමුඛතා කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් ප්‍රවර්ධනයේට බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභී නිස්තර තනතුරු වලට අනුයුක්ත කිරීම යන මැයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් අස්සනින් නිකුත් කරන ලද BDA එක ඇලෙරක්
ගරු අමාත්‍යතුමා ප්‍රශ්නය ඇහුවේ නැහැ ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමානේ ප්‍රශ්න අංක දෙවෙනි වටය ගරු නලින් බණ්ඩාර ජයමා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි මම පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 6 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි ගරු නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් අහනවා.
මේ මේ අර මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි
අයියෝ ඒ ඒ
ගරු කතානායකතුමනි සති දෙකක් කල් ගන්නවා.
ගරු ප්‍රශ්න අංක 8 ගරු කීන්ස් නෙල්සන් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමගේ ඇසීමට.
ගරු කතානායකතුමනි කීන්ස් නෙල්සන් මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමගෙන් අහනවා.
ප්‍රශ්න අංක 10 ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා මුදල් අධ්‍යාපන
ගරු කතානායකතුමනි සති දෙකක් කල් ගන්නවා මේ 8 වෙනි ප්‍රශ්නට.
8 වෙනි ප්‍රශ්නේ සති දෙකක්
කීන්ස් නෙල්සන් ගේකට අහුවා
ගරු දුන්නා. ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ඔබතුමා සභාගත
කරා. මේ පිළිතුර මම සභාගත කරනවා ගරු කතානායකතුමනි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27.2 යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට අතිවිශාල කාර්යභාරයක් සහ දායකත්වයක් ලබා දුන් වෘත්තිමය කණ්ඩායමක් වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරුවරු, අධ්‍යාපන පද්ධතියේ නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමග ඍජුව හෝ වක්‍රව සම්බන්ධ සියලුම පාර්ශ්වයන්. නමුත් බලයට පත්වීමෙන් පසුව එම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිමය ගැටලු විසඳීමට රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රමාද කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. වෘත්තීය කණ්ඩායම් වලට සිය ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස යළි ආණ්ඩුවට සිහිගැන්වීම් සිදු කිරීමට සිදුව තිබෙනවා. එම නිසා මේ බරපතල ප්‍රශ්නය පිළිබඳව රජයේ අවධානය යොමු කරලා වැඩගත් ප්‍රශ්න ගණනාවක් අපි ඉදිරිපත් කරමු. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සේවයේ නියුතු හා පුරප්පාඩු වී ඇති ආචාර්යවරුන්, කථිකාචාර්යවරුන් පිළිබඳ දත්ත ඇතුළත් සවිස්තර වාර්තාවක් සභාගත කළ හැකිද? කඩිනමින් මෙම පුරප්පාඩු සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කථිකාචාර්යවරුන් බඳවා ගැනීමක් සිදුවන්නේද? නැතහොත් මේ හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටීමේ බරපතල අර්බුදයකට රජයේ ලබා දෙන විකල්ප විසඳුම මොකක්ද? මොකද ගරු කථානායකතුමනි ආචාර්යවරුන් කතිකාචාර්යවරුන් විශාල ප්‍රමාණයක් මේ වෙන විට රට අතහැරලා ගිහිල්ලා තිබෙන. රජයේ විසඳුම මොකක්ද කියන එක අපි අහන්නට කැමතියි. එළඹෙන අයවැය මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප්පා දීමනා ඉහළ නැංවීමට, වැටුප් විෂමතා ඉවත් කිරීමට හා විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කතිකාචාර්යවරුන් මහාචාර්යවරුන් පමණක් නෙවෙයි, ඒ අනධ්‍යන කාර්ය මණ්ඩලවලත් බලපතල ප්‍රශ්න තිබෙනවා. ඒවට තවමත් විසඳුම් ලැබිලා නැහැ. නොයසේ නම් ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට තවදුරටත් ගුණාත්මක වශයෙන් ඉහළ ආචාර්යවරුන් බඳවා ගැනීමට ඇති බාධාවක් වශයෙන් රජය නොදකින්නේද? රජයේ අඩු ළමුන් සංඛ්‍යාවක් සහිත පාසල් වසා දැමීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙනවා. එසේනම් එවැනි පාසල් හඳුනා ගැනීම සඳහා රජය අනුගමනය කරනු ලබන නිර්ණායක මොනවාද? ඒ අනුව කොපමණ පාසල් සංඛ්‍යාවක් මේ වන විට වසා තිබේද? නැතහොත් වසා දැමීම සඳහා හඳුනාගෙන තිබේද? මේ හේතුවෙන් දරුවන්ට කිසිසේත්ම අගතියක් සිදු නොවන බවට රජය තහවුරු කරන්නේ කෙසේද? ගරු කථානායකතුමනි, අපි අහපු දේ තමයි කිලෝමීටර් 3-3 පාසල් හදනවයි කියන පොරොන්දුව වර්තමාන ජනාධිපතිවරයාම මැතිවරණ සමයේ ඉදිරිපත් කරා. දැන් අපිට අහන්නට ලැබෙනවා පාසල් වසා දැමීමේ ක්‍රමවේදය. ඒ පිළිබඳව සියලු දත්ත සහිත වාර්තාවක් ඉදිරිපත් කරන්නට ඕන. මොකද ඇත්ත වශයෙන්ම කිලෝමීටර් 5-5 වැසිකිලි හැදෙනවට වැඩිය අපි කරන්නට ඕන පාසල් පද්ධතිය දියුණු කිරීමයි. එක පාසලක් ඉදුණොත් හිරගෙවල් 1000ක් වැහෙනවා කියන එක අපි අහලා තියෙන කාරණාව. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? මේ යටතේ ඉතිහාසය හා සෞන්දර්ය විෂය පිළිබඳව ඇති වූ ගැටලු සඳහා රජය මේ වන විට ලබා දී ඇති විසඳුම් මොනවාද? මොකද මම හිතන්නේ මේ සභාවේ හැමෝම එකග වෙනවා ඉතිහාසයේ හර විෂයක් හැටියට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ පිළිබඳව රජයේ මතය මොකක්ද? ගුරුවරුන්ට ලබා දිය යුතු ඉතිරි 3-2 වැටු වැඩිවීම පොරොන්දු වූ පරිදි 2026 අයවැය මගින් හෝ ලබා දීමට රජය කටයුතු කරන්නේ. ගුරුවරුන්ට ලබා දෙන දුෂ්කර සේවා දීමනා ඉහළ නැංවීමට කටයුතු කරන්නේ. ඒ වගේම ගුරු සෙත වැඩසටහනෙන් ලබා දෙන ගුරු ණයවලට ඒ අය කරන පොලිය පහළ දමන්නට කටයුතු කරනවාද කියලා මම අහන්නට කැමතියි. 2023-10:30 වෙනි දින නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයට අනුව කැබිනට් අනුමැතිය සහිත මධ්‍යම පළාත් ගුරු විභාගය හා ප්‍රායෝගික පරීක්ෂණයේ සමත් 500කට අධික කණ්ඩායමක් මේ වන තෙක් බඳවා නොගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේද? මොකද පුරප්පාඩු 6,334ක් තිබෙනවා. වට කීපයකදී, වට තුනකදී, එක වටයකදී 378ක්, තවත් වට දෙකකදී 1,132ක් බඳවාගෙන තිබෙනවා. තවත් 500කට ආසන්න ප්‍රමාණයක් ඉන්නව බඳවා ගන්න. කවදද මේ බඳවා ගැනීම සිදු කරන්නේ? එසේනම් මෙම කණ්ඩායම බඳවා ගැනීමට රජයේ කටයුතු කරන්නේද? ඒ කරන දිනේ කවදාද කියන එක අපි අහන්නට කැමතියි. පාසල්වල සේවය කරනු ලබන සංවර්ධන නිලධාරි ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් වූ ගැටලු निराකරණය කිරීම සඳහා රජයේ ගෙන ඇති පියවර පිළිබඳව මෙම සභාවට පැහැදිලි කිරීමක් සිදු කළ හැකි වන්නේද? 16,600ක් ඉන්නව ගරු කථානායකතුමා, කොරෝනා කාලේ, කෝවිඩ් කාලේ සහ ඊට පෙරත් ඉඳලා මේ රටේ දූදරුවන්ට ගුරු හිඟය මගහරවාගෙන අධ්‍යාපනය ලබා දුන්නු 16,600ක් ඉන්නවා. ඒ අය මහපාරේ සමත කරන තීන්දුවක් තියෙනවා. අභ්‍යාසලාභීන් හැටියට බඳවාගෙන අවුරුදු 3ක් ඇතුළත පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා එක කරන තෙක්, අභ්‍යාසලාභීන් හැටියට 2-2 ශ්‍රේණියට මේ 16,600 බඳවා ගන්න. ඇයි මේ දේ ඉෂ්ට කරන්නේ නැත්තේ? මේ සභාවෙත් ඉන්නව මන්ත්‍රීවරු මේ දේ කරනවයි කියලා විපක්ෂයේ ඉන්න කාලේ කියපු අය. ඇයි මේ ගුරු සංවර්ධන නිලධාරීන්ට මේ සාධාරණත්වය ඉෂ්ට කරන්නේ නැත්තේ? මම මේ ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
කතානායකතුමනි
ගරු ආනපක්ෂ ප්‍රධාන සංවිධායකතුමෝ
පාර්ලිමේන්තුවේ බලන්න ආපු කුඩාම දරුවක් දන්නවා වෘත්තයක අරයයි විෂ්කම්භය අතර වෙනස වෘත්තයක අරය සහ විෂ්කම්භය කියලා දෙකක් තියෙනවා දරුවෙකුට කිලෝමීටර් 3ක උපරිම දුර සීමාව යටතේ පාසලක් දෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ කිලෝමීටර් 3න් 3 පාසල දෙනවයි කියන එක කොහෙන් ආගෙන දන්නේ නැහැ ඒක ඒ නිසා මේ ප්‍රශ්නයට අගමැතිතුමිය තව මේ පාර්ලිමේන්තු සභාවේ උත්තර ලබා දෙයි
ගරු විපක්ෂනායකතුමා ඔව් ගරු විපක්ෂනායකතුමා
මම ජනාධිපතිතුමාගේ මුින්ම ඒ පිටවුණු වචන කිලෝමීටර් 3න් 3ට පාසලක් හදනවායි කියපු වචන ඉදිරිපත් කරන්නට මට අවස්ථාව දෙනවද
ගරු දැන් මේ
මට අවස්ථාව දෙන්නේ
දැන් විවාදයකට යන්න විදියක් නෑ ගරු අමාත්‍ය ගරු විපක්ෂනායක
ජනාධිපතිතුමාගේ මුින්ම පිටවුණු වචන
දැන්
ඒ නිසා නොදන්න දේ ගැන අභියෝග කරන්න දෙන්න එපා
ගරු රවි කරුණානායක මහතා
තනගතුමනි මම ප්‍රථමයෙන්ම ශ්‍රී ලාංකේය වශයෙන් අපේ පාපන්දු කණ්ඩායමට 196 රැන්ක් කළා තිබ්බ එක තර්ක්මනිස්තාන් දිනීම සම්බන්ධයෙන් අපි එයාට සුබ පතනවා මේ මොහොතේ ඒ වගේම ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා කතා නැගතුමනි නැවත මට පේන්නේ මේකට උත්තරේට කල් යනවා කියන එක. ඉතින් ඒක මම ඇහුවේ ඊට පස්සේ අහවට පස්සේ ලැබෙන උත්තරෙන් අපර බලා ගන්න පුළුවන්. කතා නැගතුමනි ස්ථාවර නියෝග 27 යටතේ පොදු වැදගත්කමකී යුක්ත ප්‍රශ්නයක් ගරු කර්මාන්ත අමාත්‍යාංශයේ ඇසීමට මම අවසර පතනවා. ඒ අමුතුමා කියන වෙලාවේ එයි කියලා මම බලාපොරොත්තු වෙන සිටිනවා. ගරු කතානායකතුමනි මැණික් දූපත ලෙස ගෞරවයෙන් හැඳින්වන ශ්‍රී ලංකාව සියවස් ගණනාවක තිස්සේ රාජධානීන් සහ ජාත්‍යන්තර විශේෂ සංග්‍රහයෙන් සැරසෙන නිල් මැණික්, රතු මැණික් සහ අනෙකුත් දුර්ලභ මැණික් නිපදවමින් පවතී. එහෙත් මෙම අසමස ස්වාභාවික සම්පත් ඇතුවත් අපගේ මැණික් කර්මාන්තයේහි විශාල හැකියාව සාපේක්ෂව තවමත් අඩු සංවර්ධනයක් ලබාගෙන ඇත. විදේශ විනිමය සහ ස්ථාවර රැකියා අවශ්‍යතාවයේ ඉතා උග්‍රව පවතින මේ අවස්ථාවේදී මේ ක්ෂේත්‍රය සඳහා හදිසි අවධානයක් සහ සංශෝධනයක් අවශ්‍ය වේ. රජය විසින් නැවත නැවතත් මැණික් සහ ආභරණ කර්මාන්තයේ ඩොලර් බිලියන ගණනකින් උපයන ව්‍යාපාර බවට පත්විය හැකි බව ප්‍රකාශ කර තිබුණද භූමිකාවේ තත්ත්වය වෙනස්ය. පතල් කැණීම කිරීම සීමිතය. වටිනාකම වැඩි කිරීම දුර්වලය. that is value additions සහ ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශය අඩුය. බොහෝ මැණික් අමු හැඩයෙන් රටින් පිටවී යන අතර එමගින් වැඩි ආදායමක් ලබා ගන්න අපහසු වීවේ. ඒ සමගම කාර්යක්ෂමතාවයේ හිඟය අධීක්ෂණයේ දුර්වලතා සහ ගොඩනැගීම ගබඩා කිරීම අක්‍රමිතා පිළිබඳ චෝදනා සහ ජන විශ්වාසය බිඳ වැටේ. කතානායකතුමනි අද තියෙන තත්ත්වය අනුව මේ මැණික් රටින් පිට යනවා. නමුත් නිල වශයෙන් සල්ලි රටට එන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි අධික බදු දාලා මේක අධාරයමත් කළ තියෙන එකක් තමයි මම මේ පුනරදන්දි මේක අලුතෙන් බිහි කරන්න හදන්නේ නැවත. ගරු කතානායකතුමනි අද මෙම කර්මාන්තය අධික බදු සහ අධික නියාමනය ලක් වී තිබෙන තිබේද යන්නද විමසිය යුතුය. සම්ප්‍රදායිකව ශ්‍රී ලංකා මැණික් කරන්න කිරීම පෞද්ගලික සහ පවුල් පදනම ලයිව්ලිහුඩ් එකක් වශයෙන් පවතින අතර පරම්පරාවෙන් පරම්පරාවට උරුම වී ඇත. අධික බලපත්‍ර අවශ්‍යතාවය බහු බද්ධ සහ නියාමන බාධක කුඩා පතල්කරුවන් සහ වෙළඳන් අත්හැරීමට හේතු වී ඇත. එමගින් බොහෝ දෙනා අනීතිය හෝ නීති විරෝධී නාලිකා වෙත යොමු වී ඇත. මෙම උරුමය ව්‍යාපාරයට ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි එය බදු යටතේ ගිලිහෙමින් සිටිමි. අවශ්‍ය වන්නේ සම්පූර්ණ සහ විවෘත ප්‍රතිපත්තියකි. නියමිත මැණික් කනන්න ස්ථාන විශාල කිරීම, වෙන්දේසි ක්‍රමය නවීකරණය කිරීම, ශ්‍රී ලංකාව තුළම කපන පිරිසුදු කරන සහ වටිනාකමක් වැඩි කරන ක්‍රියාවන් සඳහා ප්‍රතිලාභ ලබා දීම. That is adding value and ensuring the gems stay within the country. Sri Lanka was satya manik sandha jatyantra madhyasthanaya lesa prithivima. That is auction system. Emagin badu pilimbanda pahadili කුඩා පතල්කරුවන් සහ ආරක්ෂාව සහ පාරිසරික ආරක්ෂණය සහතික කිරීම අවශ්‍ය වේ. එම නිසා ගරු ඇමතුමාගෙන් පහත ප්‍රශ්න විමසීම. එක 2020-25 කාලය තුළ ආනයනය කළ මැණික් 45 කිලෝග්‍රෑම් පමණ ජාතික මැණික් හා ආභරණ අධිකාරයේදී නොසැලකිල්ලට ලක්වී ඇති අමාත්‍යංශ ප්‍රකාශ කර ඇත. ඒක කරලා තියෙන්නේ මෝනින් පත්තරේ සුනිල් සර්චර්ස් ෆෝ මිසින් ජෙම්ස් කියන. එතකොට ඒ සම්බන්ධයෙන් මේ අතුරුදහන් වූ භාණ්ඩ සොයා ගැනීමට ගත් ක්‍රියාමාර්ගය මොනවද සහ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබේද? දෙක, නියමිත මැණික් ගැනීම ස්ථානය නොපිහිටුව ප්‍රදේශවල මැණික් පතල් විශාල කිරීම සහ රජය ගනු ලබන වහාම ක්‍රියාමාර්ගය මොනවද? බලපත්‍ර ලබා ගැනීම අධික වියදමක් සහිත ක්‍රියාවලියක් බවත් එය මැණික් කැනීම කිරීමට උනන්දු වන පුද්ගලයන් අත්හැරීමට හේතුවන බවත් දැනුම් දී ඇත. තුන, තේ ව්‍යාපාරය වැනි ජාත්‍යන්තර මට්ටමේ විවෘත ව්‍යාපාරික වේදිකාවක් මගින් මැණික් වෙන්දේසිය නවීකරණය කිරීම සඳහා රජය සූදානම්ද? එය විදේශ විනිමය උපයා ගැනීම සඳහා මුදල් ව්‍යාපාරයේ මත සිදු කළ හැකිය. හතර, ශ්‍රී ලංකාවේ මැණික් කපන පිරිසිදු කරන සහ වටිනාකමක් වැඩි කරන ක්‍රියාවන් මෙහිදී සිදු කරමින් අමු හැඩයෙන් අපනයනය වීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද? පහ, ශ්‍රී ලංකාවේ සත්‍ය මැණික් සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස වෙළඳ නාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යංශය ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද? සහතික කිරීම හෝල්මාක් කිරීම සහ වෙළඳ ප්‍රවර්ධන ක්‍රියාමාර්ග වඩා ශක්තිමත් කිරීම ඇතුළත්ද? අපි ශ්‍රී ලංකා මැණික් සඳහා තිබූ ගෞරවය අහිමි කරගෙන ඇත. එය නැවත ලබා ගැනීම සඳහා ඔබගේ යෝජනා මොනවද? හය, 2030 වන විට මැණික් සහ ආභරණ අපනයනයන් වාර්ෂිකව ඩොලර් බිලියන 1.2 උපයා ගැනීම සඳහා රජයේ ඉලක්කයක් තබාගෙන සිටීද? එම ඉලක්කය සඳහා සහය වන මාර්ග සටහන තිබේද? හත, කුඩා සහ මධ්‍යම පරිමාණ මැණික් පතල්කරුවන් සහ ආභරණ නිෂ්පාදකයන් සඳහා බදු සහන, බදු අඩු කිරීම සහ වාසිදායක මූල්‍ය පහසුකම් වැනි මූල්‍ය ප්‍රතිලාභ ලබා දීම සිදුවේද? එමගින් කර්මාන්ත ව්‍යාපෘති පුරුල් විය හැකිය. එය කොහෙද කෙසේ වෙනවාද කියලා දැනුවත් කරන්න. අට, මැණික් ගොඩනැගීම අඩුමිලට ගෙවීම සහ නීති විරෝධී වෙළඳාම පිළිබඳ ව්‍යාප්ත සැකයක් මත රජය විසින් සීමා පාලන, සීමා පරීක්ෂණ සහ නීති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද? අධික නියාමනයක් පවතිනවාද? එය වඩා නිදහස් සහ මිතුරන් හිතකර මෝ ඉන්වෙස්ටර් ෆ්‍රෙන්ඩ්ලි බදු ප්‍රතිපත්තියක් බවට පත් කළ හැකිද? මම නැවත අහන්නේ කතා නායකතුමනි, මේවා සාක්කුවල දාලා රටින් පිට යනවා. මේක නීත්‍යානුකූලව රටට මුදල් ගේන්න පුළුවන් විදිහක පරිසරයක් ඇති කරන්න අවශ්‍යයි. මේක නැති වෙලා තියෙන එක තමයි අපිට තියෙන දුක. නමය, ගරු අමාත්‍යතුමා විසින් මෙම මැණික් කර්මාන්ත අදාළ පතල් කැණීම් කිරීම සිට කපන සහ පිරිසු කිරීම දේශීය විකුණුම් සහ අපනයන දක්වා සියලු බදු ගාස්තු සහ බදු වගුවක් සම්පූර්ණයෙන්ම මෙම සභාවට ඉදිරිපත් කරනු ලැබේ. එමගින් පාර්ලිමේන්තුවට වර්තමාන බදු විහිය කර්මාන්තය වර්ධනයට සහ තරංකාරී තත්ත්වයට සුදුසුද යන්න සමාලෝචනය කිරීම හැකිවනු ඇතිද? අමතුමා තාම නැත.
ගරු අනුපක්ෂේ ප්‍රධාන සංවිධායකතුමා, ගරු කතානායකතුමනි, ඇමතිවරයා පාර්ලිමේන්තු ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී පිළිතුරු ලබා දෙනවා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා පාර්ලිමේන්තු සභානායකතුමා ආණ්ඩුවක් ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ විෂයාංක 1, 2, 3, 4, 5, 6 පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී අංක 24(2) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේහි විධිවිධානයන්ගේ නිදාස විය යුතුය.
සභාව එකඟද?
ආයිස්.
පාර්ලිමේන්තුවේ සභානායකතුමා
ප්‍රධානනායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8(8) විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අදින් රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 12:30 දක්වාද, අපරභාග 1:00 සිට අපරභාග 5:30 දක්වාද විය යුතුය. අපරභාග 3:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 5 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5 30ට කතානායකවරයා පාර්ලිමේන්තුව කල්තැවිය යුතුය.
සභාව එකඟද?
ආයි.
ප්‍රාධිකරණයට ඔබතුමාගේ
පොයින්ට්. ඔඩර් සර්. සර් අද පත්‍රයේ න්‍යාය පත්‍රයේ දැස බැලුවාම පෞද්ගල යෝජනා වශයෙන් මට තිබ්බ වාර්ගිකත්වය සහ ආගමික පදනම් අනුව දේශපාලන පක්ෂ නම් කිරීම තහනම් කිරීම වාර්ගිකත්වය සහ ආගමික පදනම් අනුව දේශපාලන පක්ෂ නම් කිරීම තහනම් කළ යුතු බවටත් ශ්‍රී ලංකාව දැනටත් උද්ගතව තිබෙන තත්ත්වය සලකිල්ලට ගනිමින් වාර්ගික හෝ ආගමික පදනමක් දක්වන නම් දරන දැනට පවතින දේශපාලන පක්ෂවලට එවැනි වෙනසක් ක්‍රියාත්මක කළ යුතු බවටත් මෙම පාර්ලිමේන්තුවේ යෝජනා කරයි. අද උදේ බලනකොට කතානායකතුමනි මේ යෝජනාව මේ න්‍යාය පත්‍රයෙන් නැති කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මට මාස අවුරුදු ගණනාවක් මම 2015 පාර්ලිමේන්තුවේ දාලා තියෙනවා කනගාටුයි 2010 පාර්ලිමේන්තුවේ 2015 පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ නොවැම්බර් මාසයේ සිට ඉදිරිපත් කළ තියෙන මේ පෞද්ගලික යෝජනාව අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙන් නැති කළ තියෙන්නේ කොයි පදනමින්ද කියන මම ඔබතුමාගේ අපේ වරප්‍රසාද ආරක්ෂක කරන කතානායකතුමාගෙන් මම අහනවා.
ගරු රවි කරුණානායක මහතා විසින් අද දින නියමිතව තිබූ වාර්ගිකත්වය සහ ආගමික පදනම අනුව දේශපාලන පක්ෂ තහනම් කිරීම යන මැයින් 5/30/2025 දරන පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායක තුමා ඇතුළු විරුද්ධ පාර්ශවයේ නියෝජනය කර තවත් පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරයන් නම දෙනකින් අස්තිනි නිරුතව මා වෙත ලිඛිතව 2025/10/09 ඊයේ හවස්වරුවේ බාර දුන්නා. මේ සම්බන්ධයෙන් මම පළවෙනිම ගරු මන්ත්‍රීතුමාට යෝජනා කරන්න කැමැති මේ යෝජනාව දක්වා ඇත්තේ විපක්ෂ නායක තුමා ප්‍රමුඛ මන්ත්‍රීන් නම දෙනෙක් බැවින් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීන් සාකච්ඡා කරලා ප්‍රශ්නේ විසඳා ගැනීම වඩාත් යෝගී බවයි. නමුත් එබැවින් එම කාරණාවත් එක්කම මෙම යෝජනා විවාදයට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ සාකච්ඡා තීරණ කරන තෙක් ස්ථාවර නියෝග 146 හි විධිවිධාන මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එම යෝජනාව අද දින විවාදයට නොගැනීමට තීරණ කළ බව දන්වා සිටිමි.
පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය තිබුණා වගේම මේක බිස්නස් ලීඩර්ස් මීටිමේ සුමාන දෙකකට පෙර ආවා. මේක හැම අවස්ථාවෙදීම ඕඩර් බුක් එකේ ඇවිල්ලා තිබෙනවා. එකපාරට මේක ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මමත් අද මාව ආණ්ඩුපක්ෂ නෙමෙයිනේ මමත් විපක්ෂේ මට නොදැනුවත්ව ඔබතුමාට ලැබිලා තියෙන ඉල්ලීමක් පරිදි මේක නැති කිරීම තුළ මගේ ඓතිහාසිකම උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක ඉදිරිපත් කළා තිබෙන්නේ මේ 2009 ඉලෙක්ෂන් පාර්ලිමේන්තු ඉලෙක්ෂන් අමෙන්ඩ්මන්ට් බිල් එකක් තුළින් හසන් අලි මිස්ටර් සේනාධිරාජා දිවංගත මංගල සමරවීර විමල් රොඩ්රිගෝ යන අය ඉදිරිපත් කළ තියෙන එම උසාවි නියෝගයක්. මෙයයි සයිට් දැට් පර්ටිකියුලර් තින් ඉන් දැට් පර්ටිකියුලර් වන් ඒකෙන් කළා තියෙන්නේ මේකේ වී ෆර්දර් ඩිටර්මිනේෂන් ඉන් ටර්ම්ස් ඔෆ් ආර්ටිකල් 123 ඔෆ් ද කොන්ස්ටිටියුෂන් ඉන් කොන්සිස්ටන්සි
මේ සම්බන්ධයෙන් ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් මේ විරෝධතාවය සමග ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර ලබා දෙන තීන්දුවක තීරණයක් මේ සමග එවලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඇටර්නි ජෙනරාල්ගෙනුත් අපි විමසීම් කළා තියෙනවා. අද දින පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාර්යක සභාවදී මේ සාකච්ඡා කරන තෙක් බහත් ලැබීම් කරනවා. ගරු සානිකන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට්
සර් about this matter සර් ඔබතුමා කිව්වා සර් මේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේක පිළිබඳ සාකච්ඡා කරන්න තිබ්බා කියලා. අපි ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාගෙන් විපක්ෂ නායකතුමා හරහා ඉල්ලීමක් කරා මේක ගන්න එපා කියලා. ගරු කතානායකතුමනි ඔබතුමා ගත්ත තීන්දුව හරි. මොකද උසාවි නියෝගයක් තීන්දුවක් තියෙනවා මේ පිළිබඳව.
ගරු රවි කරුණානායක
මන්ත්‍රීතුමා මම ඉදිරිපත් කළ තියෙන යෝජනාවට
දැන් ඒ කාරණාව සම්බන්ධයෙන් තමයි ගරු
පාර්ලිමේන්තුවේ නැති දෙයක් ගෙනල්ලා උසාවියේ නැති දෙයක් සම්බන්ධකමක් ඇති කරලා ඒක තුලින් මගේ
අවශ්‍ය
මගේ තියෙන වරප්‍රසාද උල්ලංඝනය කිරීම ඉතාමත් අසගිතයි. මේ අවස්ථාවේ මට අවශ්‍ය තියෙන්නේ මේක ඔන්ඩිය එක්ස්ප්‍රෙෂන් ඔෆ් ලෙජිස්ලේටිව් ඉන්ටෙන්ට්. මේක උසාවි නීතිගත වෙන්නේ නැහැ. මම ඉදිරිපත් කරන යෝජනාවද ලංකාවේ අද යුද්ධයක් නැහැ. මේක එකමුතුතාවයක් ඇති කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය දා හදනකොට සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එකතු වුණා. ශ්‍රී ලංකා ෆ්‍රීඩම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදනේ ඒ වගේමයි. සජබේ, ජේවීපී, එන්පීපී, එන්ඩීඑෆ් මේ ඔක්කොම පක්ෂවලට ජාතිවාදී ආගම්වාදී නැහැ. මට ඕනේ එකමුතුභාවයක් ඇති කරන්න. ව්‍යවස්ථාවේ
උල්ලංඝනය මේ සම්බන්ධයෙන් දැන් ස්ථාවර නියෝග 146 දැන් මම නැවත වතාවත් කියන්නේ 2146 විධිවිධාන අර්ථ මාවත පැවරිය ඇති දැන් ඒ අනුව දැන් මම දැන් බිස්නස් කමිටුවේ ගරු මන්ත්‍රීතුමා 12 විශ්වාසන කමිටුව රැස් වෙනවා. ඒ රැස් වුණාට පස්සේ අඩිටු කරන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා. ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, ඉදිරිපත් කරන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවලට මන්ත්‍රීවරු සමහර අය කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්. නමුත් මම අපි එකඟයි මේක පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ ඔන්න තවදුරටත් සාකච්ඡා කරන්න. මේ යෝජනා පිළිබඳව කලින් සාකච්ඡා කරලා දැනුවත් භාවයක් සහිතව තමයි න්‍යාය පුස්තක ඇතුළත් කළ තියෙන්නේ. කෙසේ නමුත් මම සභාවේ මන්ත්‍රීවරුන් දැනගැනීම සඳහා මම කැමති අහන්නට දැන් මේකට විරුද්ධකම තිබෙන්නේ පක්ෂ හැටියටද විරුද්ධ යෝජනා ඉදිරිපත් කළා තියෙන නැත්නම් නම් හැටියට ඉදිරිපත් කළා තියෙන කියලා ඔබතුමා සම්පූර්ණ නාමලේඛනය කියවුවා නම් දැනගන්න පුළුවන් මොකද්ද මේ මේ වෙලා තිබෙන කාරණේ කියලා.
මේ සම්බන්ධයෙන් ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සියෝඥානම් සීදරන් මන්ත්‍රීතුමා රවුෆ් හකිම් මන්ත්‍රීතුමා, ගරු මනේ ගණේෂන් මන්ත්‍රීතුමා, ගරු පොන්නම්බරම් මන්ත්‍රීතුමා, ශානක්‍යන් මන්ත්‍රීතුමා, ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීතුමා, අඩෙක්කලනාදන් මන්ත්‍රීතුමා, මේයි මං හිතන්නේ තව ඉන්නවා. ගරු චානක මන්ත්‍රීතුමා
සර්, ඔබතුමා ගරු අපේ ඔනරබල් කරුණානායක මන්ත්‍රීමත් එක්ක අපිට ගැටලුවක් නැහැ. ඔබතුමා එතුමාට මේ පිළිබඳව කාරණා ඉදිරිපත් කරන්න වැඩි අවස්ථාවක් ලබා දුන්නා. මේකෙදි ගරු කතානායකතුමනි ඉතා පැහැදිලිව කියන්න ඕනේ අපිට මේ යෝජනාවට අපි විරුද්ධ වෙන්න ප්‍රධාන හේතුව මේ පක්ෂවල තියෙන නමෙන් පක්ෂ පවත්වා ගන්න
බෑ.
මොකද අපේ සභාව නොමග යවීමක් වෙන්නේ. මේක මේ ශ්‍රී ලංකාව තුළ අපි ඔක්කොම එකතු වෙලා ඉන්න ඕනේ. මෙන්න මේ මන්ත්‍රීවරු විතරක් මේකට විරුද්ධයි කියන මතයක් සමාජගත වෙන්න ඕනේ නෑ. ලංකාව තුළ තියෙන ජනවාර්ගික ගැටලුව නැෂනල් ක්වෙස්චන් එක රිසෝල්ව් කරපු දවසට අපිට අපේ පක්ෂ වලින් නම් තියාගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ ගැටලුව විසඳන කල් අපිට මේ පක්ෂ අවශ්‍යයි. ඊට පස්සේ පක්ෂ ටික විසුරලා දාලුණත් යන්න ලෑස්තියි. ඒක නිසා රටේ තියෙන නැෂනල් ක්වෙස්චන් එක විසඳන්න නැතුව මෙන්න මේ වගේ යෝජනාවකට අපේ පක්ෂ අපි මේ පක්ෂවල විරුද්ධත්වයේ ප්‍රකාශ කළා තමයි කිව්වා. ඒකත් අපේ විරුද්ධත්වයේම සර් නෙවෙයි, උසාවියේ තීන්දුවක් තියෙනවා. ඒක ඇටර්නි ජෙනරල් එකඟතාවයේ යටතේ 2009 මැතිවරණ පනත සංශෝධනය කරනකොට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී මෙන්න මේ රවි මන්ත්‍රීතුමා ගෙනත් තියෙන මේ යෝජනාව සම්බන්ධ කෑල්ල ඉවත් කරගෙන මේ පාර්ලිමේන්තුව මේ යෝජනා ඒ නීතිය සම්බන්ධ කරගන්නවා කියන ඒ එකඟතාවයේ මත තමයි 2009 මැතිවරණ පනතත් සම්බන්ධ වෙන්නේ. ඒ නඩු තීන්දුවේ පිටපතක් ඔබතුමාට දීලා තියෙනවා. ඉතින් නඩු තීන්දුවක් තියෙනකොට ඒක මේ පාර්ලිමේන්තුවේ හැල්ලුවට ලක් කරන්න නැතෝ සාකච්ඡාවට භාජනය කරන්න නැතෝ ඔබතුමා නීතිපති උපදෙස් පතන්න නැත්නම් බිස්නස් කමිටියකට දාන්න මේක මේ පාර්ලිමේන්තුවේ විවාදයක් කරන්න දෙන්න එපා. මේ උසාවියේ තීන්දුවක් කරගත ඔබතුමා හරි තීන්දුව අරන් තියෙන ඔබතුමා ඒ තීන්දුවත් එක්ක හිට ගන්න බිස්නස් කමිටියේ කතා කරමු. එහෙම නැත්නම් ඇටර්නි ජෙනරල්ගේ ඔපිනියන් එක ගන්න. මේක විවාදයක් කරොත් රට තුල අනවශ්‍ය අදහස් සමාජගත වෙන්නේ නැහැ. ඔබතුමා ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම කරනවා.
ගරු රවිකරණාක මන්ත්‍රීතුමා
මට අවශ්‍ය වන්නේ අන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඔක්කොම ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ලෙස සලකන්නයි. මේක මේ අපේ වැඩ අපේ මේ සම්පූර්ණ දේශපාලනේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන්නේ ව්‍යවස්ථානුකූලව. මේක මම
උපෝසථා ගන්නවා.
මේක වැරදි අර්ථකථනයක් දෙන්න
හදනවා. ගරු මන්ත්‍රීතුමාලා මේ දැන් විවාදයකට මේ කාරණා විවාදයකට යන අවශ්‍යතාවයක් නැහැ. මම දැන් කිව්වා ඇටර්නි ජෙනරාල්ගේ තීරණයත් එතනින් ගත්තාම මේ බිස්නස් කමිටියට කතා කරලා අපි මේ ප්‍රශ්නේ විසඳගමු. ගරු ගරු මේ මේ ගරු රවිකරණාක මන්ත්‍රීතුමා මේක දැන් විවාදයකට යන විදියක් නැහැ. ගරු ගරු පාර්ලිමේන්තු සභානායකතුමා වරප්‍රසාද ගරු සංවිධායකතුමා ගරු සංවිධායකතුමා යෝජනා අංක 3
කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලින් හේවගේ මහතා විසින් තමගේ වරප්‍රසාද කඩවිය ඇති බවට 2025 ජූලි 9 වන දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි.
සභාව එකඟද?
අයියි.